අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ. අද මම ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත රුහුණු ගුරු ගෙදර ගුවන් විදුලි වැඩසටහන සමග. ඔයාලට කතා කරන මම දෙනියාය අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරු උපදේශිකා විජිතා රුක්මණී ගුරුතුමිය. ඉතින් දුවේ පුතේ, අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ පෘථුවියේ සංයුතිය කියන පළමු පාඩම. අපි මුලින්ම බලමු පෘථුවියේ වැදගත්කම. මගේ දූල පුතාලා දන්නවා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර සුවිශේෂී ග්‍රහයෙක් ලෙස පෘථුවිය හඳුන්වන්න පුළුවන් කියලා. ඒ සුවිශේෂී බවට හේතුව තමයි ජීවීන් සිටීම. දූල පුතාලා දන්නවා දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව ජීවීන් සිටින එකම ග්‍රහලෝකය පෘථුවිය බව. ඉතින් දුවේ පුතේ, ඒ සුවිශේෂී බවට හේතුව තමයි ජීවීන් සිටීමට අවශ්‍ය පරිසරය පෘථුවිය තුළ සකස් වෙලා තිබීම. ජීවීන්ට අවශ්‍ය ජලය, වායුව, සූර්ය ශක්තිය තමයි ජීවීන්ට අවශ්‍ය පරිසරය කියලා කියන්නේ. ඉතින් දුවේ පුතේ, පෘථුවිය කියන්නේ විශාල පද්ධතියක්. පෘථුවිය කියන පද්ධතියේ මත්තුපිට වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 510ක් වෙනවා. ඒ විශාල පද්ධතියේ උපපද්ධති 4ක් හඳුනගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඒ උපපද්ධති 4 මොනවද කියලා. ශිලා ගෝලය, වායු ගෝලය, ජල ගෝලය, ජෛව ගෝලය. ඔන්න දුවේ පුතේ, අපි නැවත බලමු මේ උපපද්ධති 4 මොනවද කියලා. මං හිතනවා දූල පුතාලා මාත් එක්කම ඒ උපපද්ධති 4 නම් කරයි කියලා. ශිලා ගෝලය, වායු ගෝලය, ජල ගෝලය සහ ජෛව ගෝලය. මේ උපපද්ධති 4 එකිනෙක ක්‍රියාකාරී වෙමින් තමයි පෘථුවි පද්ධතිය හැදිලා තියෙන්නේ. දූල පුතාලා පෙළ පොත අරගෙන බලන්න. ඒ පෙළ පොතේ පළවෙනි පිටුවේ එක එක රූපය. ඒ රූපය දිහා හොඳින් බැලුවොත් ඔයාලට පෙනේවි මේ පද්ධති 4 පිළිබඳව. ඉතින් ඒ ගැන ඔගොල්ලෝ හොඳින් අධ්‍යයනය කරන්න. ඉතින් දුවේ පුතේ, මේ පද්ධති 4 ක්‍රියාකාරීත්වය අනුව තමයි පෘථුවියේ සමස්ත භෞතික පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි උදාහරණයක් අරගෙන බලමු. මේ පද්ධති 4 අන්තර් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මගේ දූල පුතාලා දන්නවා සූර්ය ශක්තිය ශිලා ගෝලයට නැත්නම් පොළවට වැටුනම ඒකේ ජලතලවල වගේම ශාකවල ඇති ජලය වායු ගෝලයට උරා ගන්නවා. ඒවා වාෂ්ප ලෙසින් ගමන් කරලා ඉහළදී ඝනීභවනයෙන් වලාකුළු නිර්මාණය වෙලා නැවත වර්ෂණය ලෙස පොළවට එම ජලය ලැබෙනවා. මේ එක් ක්‍රියාදාමයක් විතරයි. දූල පුතාලට පේනවා මේ උපපද්ධති 4 අන්තර් ක්‍රියාකාරීත්වය තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මේ වගේ අන්තර් ක්‍රියාකාරීත්වයන් තවත් තියෙනවා. ඒ හැම ක්‍රියාකාරීත්වයකටම මුල් වෙන්නේ සූර්ය ශක්තිය. මොන ශක්තියද පුතේ? සූර්ය ශක්තිය. එහෙනම් දුවේ පුතේ, අපි දැන් පෘථුවියේ උපපද්ධතියක් වන ශිලා ගෝලය ගැන තවදුරටත් තොරතුරු සොයා බලමු. අපි ශිලාගෝලය කියන්නේ පෘථිවි පෘෂ්ඨයට. පෘථිවි ව්‍යුහයේ කොටස් වන කබොල හා ඉහළ ප්‍රාවරණය තමයි ශිලාගෝලයට අයත් වෙන්නේ. එහෙනම් දුවේ පුතේ, ශිලාගෝලයට පෘථිවි ව්‍යුහයේ කොටස් දෙකක් අයිති වෙනවා. ඒ තමයි කබොල සහ ඉහළ ප්‍රාවරණය. දැන් මගේ දුවල පුතාලා දන්නවා ශිලාගෝලයට අයිති වෙන්නේ කබොල සහ ඉහළ ප්‍රාවරණය කියලා. එහෙනම් දුවේ පුතේ, දැන් අපි කතා කරමු මේ පෘථුවි කබොල පිළිබඳව. පෘථුවි කබොල පාෂාණවල ඝනත්වය, සංයුතිය හා පිහිටීම අනුව අපට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ එක කොටසක් මහාද්වීපික කබොල, අනිත් කොටස සාගරික කබොල. කබොල කියන්නේ පෘථුවිය මතුපිට ඇති තුනී ස්තරය. ඔබ දැන් ඉන්නේ කබොල මත තමයි. නිවාස ඉදි කරලා ඊළඟට වගා කටයුතු සිදු කරලා තියෙන්නේ කබොල මත. ඒ කබොලේ ඝනකම ඒකාකාරී නැහැ. සාගරවලදී ඝනකම අඩුයි, මහාද්වීපවලදී ඝනකම වැඩි. දුවේ පුතේ, මහාද්වීපවලදී කබොලේ ඝනකම කිලෝමීටර් 60ක් විතර ගැඹුරට විහිදෙනවා. සාගරවලදී කිලෝමීටර් 5ක් පමණ තමයි වෙන්නේ. අපි නැවත බලමු. දුවේ පුතේ, මහාද්වීපවලදී කබොලේ ඝනකම කිලෝමීටර් 60ක් විතර ගැඹුරට විහිදෙනවා. සාගරවලදී කිලෝමීටර් 5ක් පමණ තමයි වෙන්නේ. ඉතින් අපි මීළඟට බලමු කබොල හැදිලා තියෙන පාෂාණ සංයුතිය කොහොමද කියලා. මහාද්වීපික කබොල හැදිලා තියෙන්නේ ග්‍රැනයිට් කියන පාෂාණ වලින්. දුවේ පුතේ, මහාද්වීපික කබොල හැදිලා තියෙන්නේ ග්‍රැනයිට් කියන පාෂාණ වලින්. ඒවා මූලික වශයෙන් සිලිකන් සහ ඇලුමිනියම් වලින් යුක්ත නිසා සාගරික කබොල හඳුන්වනවා සියල් ස්තරය කියලා. දුවේ පුතේ, සිලිකන් විද්‍යාත්මකව හඳුන්වන්නේ SI කියලා. ඇලුමිනියම් හඳුන්වන්නේ AL කියලා. මේ දෙක එකතු කරලා තමයි සියල් ස්තරය කියලා හැදිලා තියෙන්නේ. මං හිතන්නේ දූල පුතාලට තේරෙන්නේ නැති කබොල සියල් ස්තරය කියලා හඳුන්වන්නේ ඇයි කියලා. මං ආයෙත් කියලා දෙන්නම්. දුවේ පුතේ, සිලිකන් විද්‍යාත්මකව හඳුන්වන්නේ SI කියලා, ඇලුමිනියම් හඳුන්වන්නේ AL කියලා. මේ දෙක එකතු කරලා තමයි සියල් ස්තරය කියලා හැදිලා තියෙන්නේ. දැන් මගේ දුවල පුතාලට මතක තියෙන්න ඕන සියල් ස්තරය හැදිලා තියෙන්නේ සිලිකන් සහ ඇලුමිනියම් වලින් බව. සාගරික කබොල හැදිලා තියෙන්නේ බැසෝල්ට් පාෂාණ වලින්. දැන් මම කිව්වේ සාගරික කබොල ගැන. මේ සාගරික කබොල හැදිලා තියෙන්නේ බැසෝල්ට් කියන පාෂාණ වලින්. එහි සිලිකන් හා මැග්නීසියම් වලින් යුක්ත නිසා සාගරික කබොල හඳුන්වනවා සිමැග් ස්තරය කියලා. දුවේ පුතේ, සාගරික කබොල හැදිලා තියෙන්නේ බැසෝල්ට් කියන පාෂාණ වලින්. එහි සිලිකන් හා මැග්නීසියම් යුක්ත නිසා සාගරික කබොල හඳුන්වනවා සිමැග් ස්තරය කියලා. සිමැග් ස්තරය හැදිලා තියෙන්නේ සිලිකන් වල SI සහ මැග්නීසියම් වල MAG එකතු වෙලා. එහෙනම් මගේ දූල පුතාලා දන්නවා සාගරික කබුල සමන්විත වෙන්නේ සිලිකන් හා මැග්නීසියම් වලින් කියලා. එතකොට දුවේ පුතේ සියල් ස්තරය දරා සිටින මූලික පාෂාණ ස්තරය තමයි සිමෙක් ස්තරය. ඔගලොන්ට ඒක හොඳින්ම පැහැදිලි කරගන්න පුළුවන් පෙළ පොතේ 1.10 රූපය 11 වෙනි පිටුව. බැලුවොත් මගේ දූල පුතාලට මහත් දීපික කබුල හා සාගරික කබුල පිහිටා ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. බලන්න දුවේ පුතේ, රූපයේ දුඹුරු පාටින් මහත් දීපික කබුලත් කොළ පාටින් සාගරික කබුලත් පිහිටා තියෙනවා දැක ගන්න පුළුවන්. එහෙනම් මගේ දූල පුතාලට පැහැදිලි වෙනවා සාගරික කබුල නැත්නම් සිමෙක් ස්තරය මත මහාද්වීපික කබුල නැත්නම් සියල් ස්තරය දරා සිටින බව. ඉතින් දුවේ පුතේ, කබුලටම තවයි දුවේ පුතේ එහෙනම් ප්‍රාවරණයේ ඉහළ කොටසත් අයිති වෙන්නේ. ශාකවල මුල් විහිදෙන හා පාංශු ජීවීන් ජීවත් වෙන කලාපය තමයි ප්‍රාවරණයේ ඉහළ කොටස. ඒ නිසා තමයි ප්‍රාවරණයේ ඉහළ කොටසත් කබුලට අයිති වෙන්නේ. එහෙනම් අපි බලන්න ඕන ප්‍රාවරණයේ ඉහළ කොටසේ සංයුතිය සකස් වෙලා තියෙන්නේ මොනවයින්ද කියලා. ප්‍රාවරණයේ ඉහළ කොටසේ සංයුතිය ඔලිවීන් හා සිලිකේට් වලින් යුක්ත වෙනවා. මොනවයින්ද පුතේ? ප්‍රාවරණයේ ඉහළ කොටසේ සංයුතිය ඔලිවීන් හා සිලිකේට් වලින් තමයි යුක්ත වෙන්නේ. දින්දුවේ පුතේ, දැන් අපි බලමු මේ ශිලා ගෝලයේ වැදගත්කම පිළිබඳව. සමස්තයක් ලෙස ශිලා ගෝලය අරගෙන බලනකොට මිනිසාගේ පැවැත්මට ශිලා ගෝලය ඉතා වැදගත් වෙනවා. ජීවීන්ගේ වාසභූමිය වෙන්නේ ශිලා ගෝලය. ඒ වගේම තමයි මානව ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ ශිලා ගෝලය මත. ශිලා ගෝලය මත ඇති ජීවි හා අජීවි දේවල් ප්‍රයෝජනයට අරගෙන තමයි මිනිස් අවශ්‍යතා සපුරා ගන්නෙ. එහෙනම් දුවේ පුතේ, දැන් අපි බලමු ශිලා ගෝලය මිනිසාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා. ඔව් දුවේ පුතේ, මේ ශිලා ගෝලය නැත්නම් මේ පොළව මිනිසාට විවිධාකාරයෙන් ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණ විදියට ගත්තොත් මම මෙන්න මේ කියන කටයුතු සඳහා තමයි පොළව නැත්නම් ශිලා ගෝලය ප්‍රයෝජනයට ගන්නෙ. අපි බලමු එහෙනම් මොනවද ඒ කාර්යයන් කියලා. කෘෂිකාර්මික කටයුතු. දුවේ පුතේ, කෘෂිකාර්මික කටයුතු සඳහා අපි ශිලා ගෝලය බහුල වශයෙන් ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම නිවාස හා ගොඩනැගිලි නිර්මාණය කරන්නත් අපි ප්‍රයෝජනයට ගන්න ශිලා ගෝලයම තමයි. ඒ වගේම මහා මාර්ග නිර්මාණය කරන්න, මගේ දූල පුතාලා දන්නවා මහා මාර්ග, දුම්රිය මාර්ග, ඒ වගේම අධිවේගී මාර්ග, මේ සියල්ලම ගොඩනගන්නේ ශිලා ගෝලය මත. ඒ වගේම තමයි දුවේ පුතේ, ඛනිජ සම්පත් ලබාගන්නෙත් අපි ශිලා ගෝලයෙන්. එතකොට ඛනිජ සම්පත් ලබා ගන්නත් අපි ශිලා ගෝලය ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම තමයි කර්මාන්ත ශාලා ඉදි කරන්න අපි ශිලා ගෝලය ප්‍රයෝජනයට ගන්නෙ. අවසාන වශයෙන් වාරි මාර්ග සඳහා, පුතාලා දන්නවා කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල වශයෙන් වාරි මාර්ග නිර්මාණය කරනවා. ඉතින් මේ වාරි මාර්ග නිර්මාණය කරන්නෙත් පුවේ පුතේ ශිලා ගෝලය නැත්නම් මේ පොළව මත. එහෙනම් අපි ආයෙත් බලමු මිනිසාට ශිලා ගෝලය වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඔන්න දූල පුතාලා බලන්න, දැන් මතක් කරගන්න නැවත මිනිසාට ශිලාගෝලය වැදගත් වෙන්නේ කොහොමද කියලා. මම නැවත කියනවා, කෘෂිකාර්මික කටයුතු සඳහා නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමට, මහා මාර්ග නිර්මාණය සඳහා, ඒ වගේම ඛනිජ සම්පත් ලබා ගැනීමට, වහරි මාර්ග ඉදිකිරීම සඳහා පොළව නැත්තම් ශිලාගෝලය ප්‍රයෝජනයට ගන්නවා. ඉතින් දුවේ පුතේ, මිනිසා මේ විදියට ශිලාගෝලයෙන් ප්‍රයෝජන ගන්නවා වගේම සීමිතව ප්‍රයෝජනයට ගැනීම නිසා අහිතකර බලපෑමුත් එල්ල වෙලා තියෙනවා. එහෙනම් මගේ දුවේ පුතේ, අපි බලමු මිනිසා ශිලාගෝලයේ ඇති සම්පත් ප්‍රයෝජනයට ගන්නකොට ශිලාගෝලයට ඇතිවන අහිතකර බලපෑම් මොනවද කියලා. මම නිදසුන් කිහිපයක් අරගෙන දූල පුතාලට කතා කරන්නම්. අපි මුලින්ම බලමු මේ වනාන්තර එලි කිරීම කියන කරුණ. වනාන්තර එලි කිරීම නිසා දුවේ පුතේ භූමිය නිරාවරණය වෙනවා. මේ නිරාවරණය වීමෙන් පාංශු ඛාදනය වෙලා පසේ සාරවත් බව නැති වෙනවා. ඒ වගේම වනාන්තර එලි කිරීම නිසා පස සෝදා යාමත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම භූගත ජල ගබඩාව අඩුවීමත් සිද්ධ වෙනවා. ඒ වනාන්තර එලි කිරීම නිසා භූමියට ඇතිවන අහිතකර බලපෑම් නැත්තම් ශිලාගෝලයට ඇතිවන අහිතකර බලපෑමක් තමයි මම ඒ කිව්වේ. අපි තවත් උදාහරණයක් අරගෙන බලමු. ඛනිජ සම්පත් ලබා ගැනීමට පොළව ගැනීම. දූල පුතාලා දන්නවා ඛනිජ සම්පත් ලබා ගන්න අපි උදාහරණයක් විදියට ගත්තොතින් මැණික් ලබා ගැනීමට විශාල පොළව කැණීම් කරනවා නේද? ඒ පොළව කැණීම් කිරීම නිසා භූමි හායනය සිද්ධ වෙනවා. ඒ වගේම ශිලාගෝලයේ ඇතැම් ස්තරවලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ, මේ ප්‍රදේශවල නායයම්, ගිලා බැසීම් වැනි දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මගේ දුවේ පුතේ කර්මාන්ත ශාලා ඉදි කිරීම. කර්මාන්ත ශාලා ඉදි කරාමත් ශිලාගෝලයට අහිතකර බලපෑම් ඇති වෙනවා. දැන් මගේ දූල පුතාලා දන්නවා කර්මාන්ත ශාලාවලින් පිටකරුන් ලබන අපද්‍රව්‍ය, ඒවා සමහර කර්මාන්ත ශාලාවලින් නිසි ලෙස බැහැර කරන්නේ නැහැ. ඒක නිසා මොකද්ද, ඒගොල්ලෝ කෙලින්ම ඒව බැහැර කරනවා. ඒ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා ශිලාගෝලයට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ, තට්ටු ගොඩනැගිලි හා ජලාශ ඉදිකිරීම. මේ තට්ටු ගොඩනැගිලි හා ජලාශ ඉදිකිරීම නිසා පොළවේ සමබරතාව නැතිවීමෙන් නායයම්, ගිලා බැසීම්, ඉරිතැලීම් ආදිය සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මගේ දූල පුතාලට දැන් තේරෙනව ඇති, මේ ශිලාගෝලය අසීමිතව ප්‍රයෝජනයට ගැනීමෙන් සිදුවෙන්න පුළුවන් අහිතකර දේවල් ගැන. ඒ වගේම තමයි දුවේ පුතේ, ඔයාලට පුළුවන් කල්පනා කරලා බලන්න මේ අහිතකර බලපෑම් අවම කරගන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එහෙනම් දුවේ පුතේ, අපි අද කතා කරේ පෘථිවිය සමන්විත වන උපපද්ධති පිළිබඳව. දැන් මගේ පුතාලා දුවලාට පුළුවන් ඇති පෘථිවිය සමන්විත වන උපපද්ධති හතර නම් කරන්න. එහෙනම් මාත් එක්ක මේ උපපද්ධති හතර නම් කරමු. ශිලාගෝලය, වායුගෝලය, ජලගෝලය, ජෛවගෝලය. ඔව් දුවේ පුතේ, ඊළඟට අපි කතා කරා මේ උපපද්ධති හතරෙන් ශිලාගෝලය ගැන. ශිලාගෝලයට අයත් වන කොටස් ගැන අපි කතා කරා. මොනවද පුවේ පුතේ ශිලා ගෝලයට අයත් වෙන පෘථුවි ව්‍යුහයේ කොටස්? දුවල පුතාලා මාත් එක්කම කියන්න. කබොල සහ ඉහළ ප්‍රාවරණය කියන කොටස් දෙක තමයි ශිලා ගෝලයට අයිති වෙන්නේ. එහෙනම් දුවේ පුතේ අපි බලමු කබොල ගැන. කබොල කොටස් අපි කීයකට බෙදුවද? කොටස් දෙකකට බෙදුවා. එහෙනම් කියමු බලන්න මේ කොටස් දෙක මොනවද කියලා. මහාද්වීපික කබොල, සාගරික කබොල. ඊළඟට අපි බැලුවා මේ කොටස් සමන්විත වන පාෂාණ මොනවද කියලා. දැන් දූල පුතාලට මතක ඇති මහාද්වීපික කබොල හැදිලා තියෙන්නේ මූලිකවම ග්‍රැනයිට් කියන පාෂාණ වලින්. එහි සිලිකන් හා ඇලුමිනියම් අඩංගු වෙනවා. ඒක නිසා දුවේ පුතේ අපි මහාද්වීපික කබොල සියල් ස්තරය කියලා කියනවා. ඒ වගේම දුවේ පුතේ සාගරික කබොල හැදිලා තියෙන්නේ බැසෝල්ට් පාෂාණ වලින්. එහි සිලිකන් හා මැග්නීසියම් යුක්ත වන නිසා සිමෙග් ස්තරය කියලා කියනවා. ඉතින් දුවේ පුතේ ඉහළ ප්‍රාවරණය අයත් වෙන්නේ ශිලා ගෝලයටමයි. ඉහළ ප්‍රාවරණයේ ඉහළ කොටසේ ඔලිවීන් හා සිලිකේට් වලින් තමයි සමන්විත වෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟට බැලුවා ශිලා ගෝලයේ වැදගත්කම. නැත්නම් ඇයි අපට ශිලා ගෝලය වැදගත් වෙන්නේ කියලා. මගේ දුවල පුතාලට දැන් මතක ඇති මිනිසාට ශිලා ගෝලය වැදගත් වන්නේ ඇයි කියලා. අපි නැවත බලමු දුවේ පුතේ, මොනවද ශිලා ගෝලයේ අපට වැදගත් වෙන්නේ ඇයි කියලා. කෘෂිකාර්මික කටයුතු කිරීමට, නිවාස හා ගොඩනැගිලි ඉදි කිරීමට, මහා මාර්ග, දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග ඉදි කරන්න, ඒ වගේම ඛනිජ සම්පත් ලබා ගැනීමටත් වාරි මාර්ග ඉදිකිරීම ආදී වශයෙන් ගොඩාක් දේවල් වලට අපි ශිලා ගෝලය භාවිත කරනවා. එහෙනම් අපි අවසාන වශයෙන් කතා කරා දුවේ පුතේ මිනිස් ක්‍රියාකාරකමින් කම් වලින් ශිලා ගෝලයට සිද්ධ වෙන අහිතකර බලපෑම් මොනවද කියලා. මගේ පුතාලා දැන් ආයෙත් මතක් කරගන්න මොනවද ඒ අහිතකර බලපෑම් කියලා. වනාන්තර එලිකිරීම. වනාන්තර එලිකිරීම නිසා භූමිය නිරාවරණය වීමෙන් පාංශු ඛාදනය වෙලා පසේ සාරවත් බව නැති වෙනවා. ඛනිජ සම්පත් ලබා ගැනීමට පොළව ගැනීම නිසා භූමි හායනය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ශිලා ගෝලයේ ඇතැම් ස්තරවලට හානි වීමෙන් නායෑම් ගිලා බැසීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ කර්මාන්ත ශාලා ඉදි කිරීම නිසා ශිලා ගෝලයට හානි වෙන්න පුළුවන්. තට්ටු ගොඩනැගිලි ජලාශ ඉදි කිරීම නිසා පොළවේ සමබරතාව නැතිවීමෙන් නායෑම් ගිලා බැසීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ, මම හිතනවා දැන් මගේ දුවල පුතාලට අපි අද කරපු පාඩම හොඳින් තේරෙන්න ඇති කියලා. එහෙනම් පෙළ පොතත් ආධාර කරගෙන අපි ලබා දීලා තියෙන පැවරුමට පිළිතුරු ලියන්න. එහෙනම් දුවේ පුතේ, පළමු පාඩම මෙතනින් අවසන් කරනවා. ඔබට ලැබුණු පැවරුම් අංක 1 සිදු කරලා ඔබේ විෂය භාර ගුරු භවතා හා සම්බන්ධ වෙලා අවශ්‍ය මඟ පෙන්වීම් තවදුරටත් ලබා ගන්න. එහෙනම් දුවේ පුතේ, ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.